ಮಗೆ ಸಿನಿಮಾ ಆರಂಭಿನ್ನೇ ಈಗ ದಶಮಸೆ ಹತ್ತಾಗಿದೆ. ಹತ್ತಾಗಿಂದಲೇ ಅಸುವ ವೆನಕಾಂಗ್ ಮಮ್ಮ ಚಿತ್ರಪಟ ಪಹಾಕ್ ನಿರ್ಮಾಣ ಕರ್ಲತೀನ. ಇಟ ಪಶ್ಚೆ ದಿದಾಹೆ ಮುಲದಿ ಮತ್ತೆ ಒಂದು ದವಸ ನಿರ್ಮಾಣ ಕಲ.
ඇත්තෙන්ම එතුමන්ව හඳුනාගත්තා අපේ බොහෝ සිනමා ප්‍රේක්ෂකයන්. එතුමන්ගේ සිනමා භාෂාව ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් වසර ගණනාවක් තිස්සේ කියෙව්වා. ඒ වගේමයි එතුමනුත් ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා, ප්‍රේක්ෂක හදවත්වල අපේක්ෂාවන් කියෙව්වා, ඒ හරහා නිර්මාණ බිහි කළා. අපාතරින් වෙන්වනු අභාවප්‍රාප්ත කෘතහස්ත ශ්‍රී ලාංකීය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වෙනුවෙන් SBS සිංහල වැඩසටහන ගෙනෙන කෙටි සමරු විශේෂාංගය සඳහා තමයි මා දැන් අවකාශ ලබා ගන්නේ. ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා 28 වෙනිදා, ඒ කියන්නේ මේ ගෙවිලා ගිය ඉරිදා, මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. මේ යන විට එතුමන් 74 වෙනි වියෙහි පසු වුණා. කාලයක් සිට මෙතුමන් රෝගාතුර වයි සිටියේ. ඔහුගේ අවසාන කැමැත්ත මතම මියගිය දවසේම අවසන් කටයුතු සිදු වුණා. ආචාර්ය ධර්මසේන පතිරාජයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු ශිෂ්‍යයෙක්, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලාව පිළිබඳව මූලික උපාධිය හදාරනවා. ඉන් අනතුරුව එතුමන් ඔස්ට්‍රේලියාවටත් එනවා. ඔස්ට්‍රේලියාවේ මුනෙෂ් විශ්වවිද්‍යාලයෙන් දකුණු ඉන්දීය සිනමාව පිළිබඳව ආචාර්ය උපාධියත් හිමිකර ගන්නවා. එතුමන් සිනමාවට ප්‍රවිෂ්ඨ වන්නේ 1970 වසරේදී. 70 දශකය ශ්‍රී ලාංකීය සිනමාවට සුවිශේෂී වුණු දශකයක්. මේ දශකයේදී සිනමාවට අවතීර්ණ වුණු මේ කලාකරුවා කොයි වගේ සලකුණක්ද ශ්‍රී ලාංකීය සිනමාවේ තැබුවේ? අපි මදක් තොරතුරු කතාබහ කරමු. මේ සඳහා මම ආරාධනා කළා SBS සිංහල වැඩසටහනට මෙවැනි වූ කලාකරුවන් පිළිබඳව අනුස්මරණ හඬ සටහන් එකතු කරන්න නිරන්තරයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන සිනමා විචාරක ආචාර්ය නුවන් නෑනිජිත් මහතාට. ඒ වගේම මේ මහතා SBS සිංහල වැඩසටහනේ සෑම සිකුරාදාම අපි ඔබ වෙත අරගෙන එන සිංහල සිනමා වංශකතාවට හැම සතියකම ශ්‍රී ලාංකීය සිනමාවේ විවිධ සිනමා පට පිළිබඳව අපි සිදු කරන විග්‍රහයටත් එකතු වෙනවා. අපි දැන් මේ වසර 4ක් තිස්සේ කරගෙන යන ක්‍රියාදාමයක්. ආචාර්ය නුවන් නෑනිජිත් මහතා, ඔබ බොහොම සාදරයෙන් ආයුබෝවන් කියලා මේ අනුස්මරණ විශේෂාංගය වෙත අපේ වැඩසටහන වෙත පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන්.
ඔව්, ඔබ සිනමා විචාරකයෙක් විදිහට ශ්‍රී ලාංකීය සිනමාවේ ධර්මසේන පතිරාජ සලකුණ පිළිබඳව ඔබේ දැක්ම කොයි වගේද?
ඔව්, ඇත්ත වශයෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජයන් අපේ සිනමාවේ විශේෂයෙන්ම කලාත්මක චිත්‍රපට ධාරාවේ දෙවැනි කැරැල්ලේ නියමුවා හැටියට විවාදයකින් තොරව හඳුන්වන්නට පුළුවන්. දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත්‍රපටය හරහා තමයි අපිට ලාංකේ අනන්‍යතාවයකින් යුක්ත සිනමාවක් අපට තිබෙනවා කියන කාරණය රේඛාව චිත්‍රපටයෙන් ඔප්පු කළේ. ඉන් පසුව රේඛාව විවර කළ මාර්ගයේ ගමන් ගත්ත කලාත්මක චිත්‍රපට ගණනාවක් පිහිවෙමින් තිබුණා. නමුත් ඊට සමගාමීව 60 දශකයේ වෙන විට මෙරට සමාජ දේශපාලන ආර්ථික පෙරලියත් එක්ක සිදුණු දේවල්, විශේෂයෙන්ම පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වීම, 56 සිංහල භාෂාවට ප්‍රමුඛත්වය ලැබීම, බොහෝ ග්‍රාමීය පරිසරවලින් නගරයට තරුණ තරුණියන් අධ්‍යාපනයට රැකියාවට සේන්දු වීම, මේ නොයෙකුත් කාරණා එක්ක එවකට තිබුණු සුබසාධනවාදී සමාජ ක්‍රමයත්, අනෙක් පැත්තෙන් ක්‍රමයෙන් නිස්මතු වෙමින් පැවති විරැකියාව ආදී තරුණ ගැටලු සමග සමාජ සංවාදයක් ඇති වෙන්නට පටන් ගත්තා. ඉතින් එතනදී මතුවෙච්ච දේ තමයි මේ කලාත්මක ධාරාවේ චිත්‍රපට කිසියම් ආකාරයකට පුද්ගල යථාර්ථයට විතරක් සීමා වෙලා තිනවා. ඒ නිසා මේ සමාජ ප්‍රශ්න ගැඹුරින් මේ මාධ්‍යයට හසු වෙන්නේ නැහැ කියන සංවාදය මත උනා. ඉතින් එතනදී හරි වැදගත් දෙයක් සිදු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් ලෙස පාසල් අධ්‍යාපන ඉවර කළ පේරාදෙණියට ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරමින් සිටිති පතිරාජයන්, පතිරාජයන්ගේ ගුරුවරයා නන් වුණේ මහාචාර්ය ශ්‍රී ගුණසිංහයන්, එතුමත් යම් ආකාරයකින් ලෙස්ට මහත්තයාගේ මග යමින් සත් සමුදුර චිත්‍රපටය නිර්මාණය කරපු කාලෙ. ඉතින් ශිෂ්‍යයෙක් හැටියට පතිරාජයන් ශ්‍රී ගුණසිංහයන් ප්‍රශ්න කළා. ඇහුවා, මේ අපි තුමාගේ කෘති අගය කරනවා සර්, හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි මේකත් ඇත්තටම මේ පුද්ගල යථාර්ථයට සීමා වෙලා තියෙනවා. සමාජ ප්‍රශ්න මේවයින් විග්‍රහ වෙන්නේ, මෙහෙම කියොත් ඒ සමාජ යථාර්ථය සිනමාවෙන් නිරූපණය වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ සංවාදයේදී ගුරු ශ්‍රී ගුණසිංහයන් බොහොම උපේක්ෂාවෙන් විචාර ඉවසලා එතුමා කිව්වා ඉතින් හරි මම ඔබ ඔබගේ මතවාදයටත් මම ඒව එකඟයි. ඉතින් එහෙනම් ඔබම කරලා පෙන්වන්නකො ඔබ ඔබ කරන්නකො. ඒ ඔබ කියන වර්ගයේ චිත්‍රපටයක් කරලා පෙන්වන්නකො. ඒක කොච්චර වැදගත්ද කියලා බොහොම ප්‍රසාදයෙන් ඔහු කතා කරා. ප්‍රසාදයක් තිබුණාට එතන අභියෝගයකුත් තිබුණා. ඉතින් පතිරාජයන් ඒක හිතේ දරාගෙන හිටියා. ඔහු කල්පනා කරා ඒ වෙනස කළ යුතුයි. ඒ කියන්නේ එතන අදහස් කරේ නැහැ පුද්ගල යථාර්ථවාදය මේ උසස් කියලා. නමුත් මේක සමාන්තරව මේ දෙකම අවශ්‍යයි කියන එක. කියන්නේ සාහිත්‍ය උනත් පුද්ගලයාගේ විවරණය වෙන්නත් ඕනේ, සමාජ විවරණය වෙන්නත් ඕනේ. මේ දෙක සමගාමීව වෙන්න ඕනේ කියන අදහසයි එතන මතුනේ. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට පතිරාජයන් තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළා. සතුරෝ නමින් විත්තිකතා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ 1969. ඊට සමගාමීව ඔහු වෘතාන්ත සිනමාවටත් ප්‍රවිෂ්ඨ වෙනවා. සුගත පාලසෙන් රත්යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටේ සමතිර නාටක රචකයා හැටියට බර්ටි ගුණසේකරයි බර්ටි ජයසේකරයි සමග ඔහු සමානව මෙහි තිර රචනය ලියුවා. ඉතින් ඒකත් පෙරලියක්. මොකද හන්තානේ කතාවට සිදු වුණේ පළවෙනියටම තරුණ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන විශ්වවිද්‍යාල ආශ්‍රය කරගෙන බිහි වෙච්ච පුරෝගාමී නවරැල්ලේ චිත්‍රපටයක්. ඉතින් ඒ නවරැල්ලටත් පතිරාජන් දායක වෙනවා. ඒ නවරැල්ලෙන් තමයි විජේකුමාරතුංග, අමරසිරි කලංසූරිය, ගායනෙන් මහාචාර්ය සනත්නන්ද සිරි, ආචාර්ය විත්‍රත්නායක මේ ආදී කණ්ඩායමක් මතුවෙමින් ආවෙත් ඒ චිත්‍රපටය හරහා. ඊට පස්සෙ ඔහු වෘතාන්ත චිත්‍රපටයක් කරා මෙහි කූට ප්‍රාප්තියට පැමිණෙනවා. එය තමයි 1974 තිරගත වුණු අහස් ගව්ව චිත්‍රපටය. ඉතින් අහස් ගව්ව තමයි ලංකාවේ කලාත්මක සිනමාවේ දෙවැනි කැරැල්ල බවට පත් වෙන්නේ. ඒකට හේතුව පළවෙනියටම අර කලාත්මක සිනමා ධාරාව තුළ සමාජ යථාර්ථය විග්‍රහ කරන සහ එවකට තරුණ අසහනය, විරකියාව, උන්ට තිබෙන සමාජ ආර්ථික විෂමතා, ලිංගික ප්‍රශ්න මේ ආදී සියලු දේවල් පිළිබඳව ඉඟි කරමින් ගැඹුරු දේශපාලන අවබෝධයකින් නිර්මාණයක් කරපු නිර්මාණකරුවෙක් හැටියට ඔහු අහස් ගව්වෙන් තමන්ගේ ලකුණ තැබුවා ඉස්සලා.
අපටත් බය නැතුව ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඊයේ මං විලි මහත්තයත් එක්ක හැප්පුණා. ප්‍රේමක්කගේ ඔළුව පලන්න හැදුවා. පරමාධිපත්‍ය ගැන.
එතකොට අපිට මෙහිදී විශේෂයෙන්ම සලකා බලීම වටිනවනුවන් මේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමා ආඛ්‍යානය කොයි ආරක්ගත් සිනමා ආඛ්‍යානයක්ද කියන කාරණාවත් විමසා බැලීම. ඔබ දකින ආකාරයට පතිරාජයන්ගේ සිනමා ආඛ්‍යානය කොයි වගේ එකක්ද?
ඔව්, ප්‍රධාන වශයෙන්ම දැන් ඔහුට ගැඹුරු දේශපාලන අවබෝධයක් තිබුණා. එතකොට ඔහුට බලපෑවේ ගොඩක් දුරට මේ යුරෝපීය සිනමාකරුවන්. දැන් ෆර්නෑන්ඩෝ සොලනාස් වැනි සිනමාකරුවෝ කියලා තිබුණා. සිනමාව කියන්නේ තප්පරයකට රූපරාමු 24කින් වෙඩි තබන්නට පුළුවන් කලා මාධ්‍යයක් කියලා. ඉතින් මේ අදහස් තමයි ඔහුට බලපෑවේ. විශේෂයෙන්ම ප්‍රංශ නවරැල්ලේ සිනමාව, ෂාන්ලු ගොඩාඩ්, එතකොට යුරෝපයේ තව හිටියා මයිකල් ආන්ජලෝ අන්ටෝනියෝනි, බ්‍රිතාන්‍යයේ හිටියා ලින්සේ ඇන්ඩර්සන්, සමාජ නැඹුරුවකට සිනමාව ගමන් කරමින් තිබුණ මේ සිනමාකරුවන් නිසා යුරෝපෙත් එය සිදු වුණා 60 දශකයේ 70 දශකයේ වන විට. ඉතින් ඒ ශෛලිය ආභාසය ලැබීම නිසා ක්‍රමක්‍රමයෙන් යුරෝපීය සිනමාවේ හෙවණැල්ල පතිරාජයන්ගේ සිනමාවේ දැඩිව දකින්නට තිබුණා. ඔහු කතා කළේ සාමාන්‍ය පීඩිත පන්තිය මුහුණ දෙන මේ සූරාකෑම ගැන. ඒ නිසා මේ පීඩිත පන්තිය එයින් මිදෙන්න නම් ධනේශ්වර සමාජයේ තියෙන අධම කොන්දේසි පෙරලලා දමලා සමාජවාදී සමාජයක් කරා ගමන් කළ යුතුයි කියන දෘෂ්ටිය ඔහුගේ තිබුණේ. දැන් අහස් ගව් වුණත් අවසානයේදී ඒ තරුණයා සමාජවාදී පෙළපාලියට එකතු වෙලා තමයි ඉවර වෙන්නේ. ඉතින් ඔහු ඇඟව්වේ මේක තමයි විසඳුම කියන කාරණේ. නමුත් ගැටලුවක් වුණේ එතුමාගේ දැක්ම සාමාන්‍ය ජනතාව ඉක්මවා තිබුණු නිසා සාමාන්‍ය ජනතාවට මෙය සම්නිවේදනය වුණාද කියන කාරණේ. මොකද දැන් ඔහු යොදාගත් ආඛ්‍යානයේ ගැඹුරුයි. సౌందర్యවාදයට වඩා කර්කශ බව ඔහුගේ සිනමාවෙන් දැනෙන්නට පටන් ගත්තා.
ඒ කියන්නේ ඔබ දැන් සිනමා විචාරකයෙක් විදිහටනේ දැන් ඔබ යම්කිසි මතයක සිටිනවාද ධර්මසේන පතිරාජයන්ගේ සිනමා ආඛ්‍යානය ඇත්තටම එවක ඒ කාලේ 70 දශකයේ ප්‍රේක්ෂක රුචිකත්වය හඳුනාගෙන හිටියේ නැහැ ඊට වඩා උසස් තලයක තිබුණායි කියලා?
හඳුනා නොගත්තා නෙමෙයි, ඊට වඩා ඉහළ තලයක තිබුණා. දැන් විශේෂයෙන්ම දැන් අහස් ගව්ව වගේ චිත්‍රපටවලින් පීඩිතයා ගැන කතා කරද්දී වඩාත් ජනාදරයට පත් වෙන්න තිබුණානේ. සාමාන්‍ය ජනතාව ගැන කතා කරපු චිත්‍රපටය වඩාත් වාණිජමය වශයෙන් සාර්ථක වෙන්න තිබුණානේ. නමුත් එහෙම වුණේ නැත්තේ අර ඔහුගේ ගැඹුරු දේශපාලන දැක්මත් එක්ක මේ අර එවකට තිබුණු පොදු ප්‍රේක්ෂක රුචියත් එක්ක යම් ගැටීමක් සිදු වුණා. ඒ නිසා තමයි ඔහු එයා දැන් ලොකු ළමෙක් වගේ චිත්‍රපටයකින් යම් දුරකට ජනප්‍රිය සිනමාවත් ස්පර්ශ කරන්න පටන් ගන්න. ඔහු තේරුම් ගන්නවා මැදමාවතේ චිත්‍රපටයක් ඊට පස්සේ කරන්න ඕනේ කියලා. ඒ විශේෂයෙන්ම විජයමාලනී වගේ ජනප්‍රිය සිනමාවේ ප්‍රතිරූප දෙකක් එතුමා අත්හදා බලනවා කලාත්මක සිනමාවේදී වෙනස් විදියකට. අහස් ගව්ව වගේ චිත්‍රපටයකදී අමරසිරි කලන්සූරිය වගේ අව්‍යාජ මේ විප්ලවකාරී තාරුණ්‍යයක් ඔහු අත්හදා බලනවා විකල්ප තාරුණ්‍යයක්. දැන් ඒකම තිබුණා ප්‍රංශ නවරැල්ලේ චිත්‍රපටවලත් ෂාන් පෝල් බෙල්මෙන්ඩෝ කියන නළුවා රඟපෑව විදිහේ කිසියම් ආකාරයක ආභාසයක් තමයි කලන්සූරියගේ රංගනය තුළින් ඔහු බලාපොරොත්තු වෙනවා. කලන් තමන්ට ආවේනික ආකාරයෙන් රඟපෑව කිසිම අනුකරණයක් කළේ නැහැ. නමුත් අර ෂාන් පෝල් බෙල්මෙන්ඩෝගේ ප්‍රතිරූපය යම් විදිහකින් ඒ වගේ හරියන කොල්ලෙක් අපෙත් අවශ්‍යයි කියන එක පතිරාජයන්ගේ ඔළුවේ තිබුණා. එතකොට අනිත් පැත්තේ විමල් කුමාරද කොස්තා වගේ යම් ආකාරයක විකාර රූපී ලක්ෂණක් තියෙන ගැඹුරු හාස්‍යයක් මතු කරන්න පුළුවන් චරිතාංග නළුව ඔහු යොදා ගන්නවා. ඊට සමගාමීව විජය වගේ අර ජනප්‍රිය සිනමාවේ ප්‍රතිරූපයක් ඔහුගේ හැකියාවන් ඔප්පු කරන විදිහට යොදා ගන්න. ඒත් ඇත්ත වශයෙන්ම මගේ නිගමනය විජය කුමාරතුංගයන්ගේ රංගන කුසලතාවය එළියට පෙන්නලා දුන්නේ පතිරාජයන්. තාමත් මට හෙනවා සමහර අය කියනවා ඉතාම අසාධාරණ විදිහට විජය නළුවෙක්ද මේ විජය කියන්නේ මේ ගස් වටේ දුවපු තාරුණ්‍යයේ හිටපු සුරූපී තරුණයෙක් මිසක් විජය කුමාරතුංග නළුවෙක්ද කියලා අහන ප්‍රශ්නේ තාමත් ඇතැම් අවබෝධයක් නැති ප්‍රේක්ෂකව අහනවා. ඉතින් ඒකට සාධාරණ හේතුවකුත් තියෙනවා. මොකද ඔහු ජනප්‍රිය සිනමාවේ භාවිතා කළේ වැඩිපුරම ඔහු හරහා මුදල් උපයන්න චරිත. නමුත් ඉතින් පතිරාජයන් තමයි ඊට සමගාමීව පෙන්වුවේ මොහු ඇතුලේ බොහොම දක්ෂ චරිතාංග නළුවෙක් ඇතුලේ ඉන්නවා. ඒ වගේම ගැඹුරු දේශපාලන අවබෝධයක් තියෙන තරුණයෙක් ඉන්නවා කියන කාරණා දෙකම 70 දශකයේ පෙන්වුවේ පතිරාජයන්. ඉතින් බඹරු ඇවිත් වගේ චිත්‍රපටවල එතකොට පාර දිගේ තමයි මම දකින්නේ විජය කුමාරතුංගයන්ගේ විශිෂ්ට චරිත නිරූපණ කීපෙන් ප්‍රමුඛ චරිතය හැටියට. මට මතකයි පතිරාජයන් කිව්වා පාර දිගේ චිත්‍රපටයේ චන්දරේගේ චරිතයට හරියන නළුවෙක් ඔහුට තාමත් හිතාගන්න බෑ කියලා විජය ඇර. ඒවයින් තේරෙනවා ඒ පතිරාජ ලකුණ පෙන්නන්න පුළුවන් තාරුණ්‍ය තමයි කලන්සූරිය විජය කුමාරතුංග වැනි චරිතවලින් ආවේ.
ඔව් දැන් එතකොට මේ ඔහු ගත්තොත් එහෙම මේ ධර්මසේන පතිරාජයන් 1977 වසරේ මානිවරිදි නම් පොන්මණි කියලා දෙමළ චිත්‍රපටයක් පවා නිපදවනවා. ඉතින් අපිට බොහොම විරලව දකින්නට ලැබෙන්නේ නුවන් මේ සිංහල අධ්‍යක්ෂවරු දෙමළ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. මේකත් සුවිශේෂී අවස්ථාවක්. ඔහු කොහොමද මේ දෙමළ සිනමාව සහ දෙමළ ප්‍රේක්ෂකයන් කියවා ගත්තේ?
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද ලාංකේය දෙමළ භාෂිත සිනමාව 51 වගේ කාලයක ආරම්භ වෙලා ඊට පස්සේ 60 දශකයේදී ක්‍රමෙන් වර්ධනය වෙලා තියෙද්දී හැබැයි ඒ ලාංකේය දෙමළ සිනමාව කලාත්මක ධාරාවට නැඹුරු වෙලා තිබුණේ නැහැ. ඒ සිනමාවේ තිබුණ ජනප්‍රිය ලක්ෂණ ඉතින් පතිරාජයන් තමයි ඉස්සල්ලාම පොන්මණී චිත්‍රපටය හරහා එයත් කලාත්මක ධාරාවට නැඹුරු කළේ. ඉතින් පොන්මණී තමයි ඇත්ත වශයෙන්ම ලංකාවේ දෙමළ භාෂිත චිත්‍රපටවලින් අනභියෝගීව මුල්ම තැන තියෙන චිත්‍රපටය, කලාත්මක ධාරාවේ චිත්‍රපටයක් හැටියට. ඉතින් පොන්මණිත් ප්‍රේක්ෂක අවධානයට තරම් පාත්‍ර වුණේ නැහැ. එය මේ දෙමළ ජනවර්ගයේ තිබෙන කුල ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙනයි නිර්මාණය වුණේ. අවසානයේ ඛේදවාචකයකින් අවසන් වෙන්නේ පොන්මණි කියන ස්ත්‍රී චරිතය හරහා තමයි එය විග්‍රහ වුණේ. ඉතින් එයට විශේෂයෙන් හේතු වුණේ පතිරාජයන් විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි විද්වතුන් සමග 70 දශකයේ මැද යාපනයේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හැටියට වැඩ කරා. ඒ නිසා මේ යාපන නගරයේ තිබුණු සමාජ දේශපාලන ආර්ථික වටපිටාව ඔහු හොඳින් අවබෝධ කරගෙන තිබුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට තමයි සුනිල් ආරියරත්නයන්ගෙන් සරුංගලේ වගේ චිත්‍රපට බිහි වෙන්නෙත්, පතිරාජයන්ගෙන් පොන්මණි වගේ චිත්‍රපට බිහි වෙන්නෙත්.
ඔව්, එතකොට මේ ආචාර්ය ධර්මසේන පතිරාජයන් රිදීතිරයට පමණක් සීමා වුණු අයෙක් නෙමෙයි. ඔහු ඉන්න අනතුර ක්‍රමයෙන් පුංචිතිරයට, ටෙලිතිරයටත් පිවිසෙනවා. ඔහුගේ ටෙලි නිර්මාණ කිහිපයක් අපිට මතක් කරන්න පුළුවන්. ඒ අතරනුත් මේ ඇල්ල ළඟ බලවුව කඩුල්ල වගේ විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ පිළිබඳවත් ඒ හරහා ඔහු ජැක්සන් ඇන්තනි කියන රංගනවේදියාව හසුරූපු ආකාරය පිළිබඳවත් අපිට මෙහිදී මතක් කරන්න පුළුවන්. දැන් සිනමාවේදීෙක් ටෙලි නිර්මාපකයෙක් වෙනකොට ධර්මසේන පතිරාජයන් සතුව තිබුණු සුවිශේෂතාව ඔබ කොයි විදිහට දැක්කේ?
ඔව්, ඇත්තටම ඊට පෙර ඔහු වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ කලත් හදා බැලීමුත් අපට අමතක වෙන්නේ. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට ලාංකේය වේදිකාව ගැන පරේෂණ නිබන්ධයක් පවා රචනා කළා. ඊට පසුව ඔහු සුගතපාලද සිල්වාගේ නිර්මාණවල වේදිකා පරිපාලකවරයෙකු ලෙස දායක වුණා. එතකොට ඒ හරහා විශේෂයෙන්ම අභූත රූපී ඇබ්සර්ඩ් නමින් හඳුන්වන නාට්‍ය ධාරාව තමයි ඔහු එතනදිත් ඇසුරු කළේ. ඉතින් එවැනි නාට්‍ය ශෛලියක් අනුගමනය කළ ඔහු සිනමාවෙත් සොල්දා දුන්න හේ වගේ චිත්‍රපටවල පළවෙනි වරට මේ බර්ටෝල්ට් බෙස්ට්ගේ දුරස්ථීකරණ ක්‍රමවේදය ඒලියනේෂන් ෆෙක්ට් තියරි කියලා කියනවා. ඒ දුරස්ථීකරණ සම්ප්‍රදාය ඉස්සලම සිනමාවයත් හදා බලනවා. ඉතින් මෙහෙම ඉඳලා මං හිතන්නේ ඔහුට කිසියම් කලකිරීමක් ඇති වෙනවා සොල්දාදුන්න හේ චිත්‍රපටයෙන් පස්සේ. ඔහු වැඩ කරපු චිත්‍රපට දෙකක් තිබුණා, ෂෙල්ටන් සහ කාන්ති, ඒ වගේම සිරකඳවුරු. මේ චිත්‍රපට දෙකම සම්පූර්ණ කරලා තිබුණේ. නමුත් අභාග්‍යයකට 83 විජය චිත්‍රාගාරයේ ගිනිබත් වෙන විට මේ චිත්‍රපට ටික විනාශ වුණා. ඉතින් ඒ නිසා ඔහු යම් ආකාරයකින් තමන්ගේ මාධ්‍ය වෙනස් කරන්නට සිතෙන්නට ඇති. ඒ අනුව ගඟුලෙන් නෙගුඩට ටෙලිනාට්‍යෙන් තමයි ඔහු ටෙලිනාට්‍යකරණයට අවතීර්ණ වෙන්නේ 1985. ඉන්පසුව අපි දුටුවා ඔහු ටිකක් වෙනස් විදිහේ ආඛ්‍යාන රීතියකින් මායා මන්දිර, ඇල්ලලගවලව වගේ ටෙලිනාට්‍ය නිර්මාණය කරන එහි කිසියම් අද්භූතවාදී ත්‍රාසය දනවන ආකාරයේ නිර්මාණ බවට පත් වුණා. විශේෂයෙන්ම ඔය අපි ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට නරඹන කොට දැනෙන ත්‍රාසය ඒ නිර්මාණ වලින් දැනෙන්නට පටන් ගත්තා. පසුව වන්නිහාමිලාගේ කතාව, ඇන්ටන් චෙකොෆ්ගේ ලේඩි විත් ද ඩොග් ඇසුරෙන් පුරසක්මන ටෙලිනාට්‍ය ඔහු නිර්මාණය කළා. කඩුල්ල තමයි මං හිතන්නේ ඔහුගේ නිර්මාණ වලින් කවුරුත් පිළිගන්නා හැටියට අග්‍රගන්‍ය ටෙලි නිර්මාණයේ බවට පත්වන්නේ. ඉතින් එතනදිත් ඔහුගේ දෘෂ්ටි අපිට දකින්නට ලැබුණා. ලංකාවේ නව ධනපති පන්තියේ නැගීම තමයි කඩුල්ලට වස්තු විශේෂ වුණේ. ඇත්තටම කඩුල්ල හරහා සිදු වුණු තව සුවිශේෂත්වයක් වුණේ ජැක්සන් ඇන්තනි මෙරට විශිෂ්ට ගණයේ රූපණවේදියෙක් කියලා ටෙලි නාට්‍ය මාධ්‍ය හරහා ඔප්පු කළේ කඩුල්ල චිත්‍රපටයේ ඔහු කුරුතේරිස් නම් වූ චරිතය හරහා. ඊට පසුවත් ඔහු චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations කෘතිය හරහා සුබ අනාගතයක්, ඒ වගේම එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස් ඇසුරෙන් දුර්ගාන්තය වැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළා. ඉතින් එතන පේනවා විශ්ව සාහිත්‍යයේ ඇසුර ඔහුගේ ටෙලිනාට්‍යකරණයට බලපෑ ආකාරය. අපි ඔහුගේ අවසාන චිත්‍රපටයේ ඒ ලක්ෂණය දුටුවා. ෆ්‍රාන්ස් කෆ්කාගේ නිර්මාණයක් ඇසුරෙන් තමයි ඔහු ස්වරූප අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ අවසාන චිත්‍රපටයේ හැටියට තිරගත් වූ ස්වරූප යම් ආකාරයකින් විචාරකයන්ගේ ඇගීමට ලක් වුණා.
හොඳයි ආචාර්ය නුවන් නානිජිත්, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ සිනමා ආඛ්‍යානයේ සිනමා සලකුණ පුංචිතරේ ඔහු තබූ සලකුණ පිළිබඳව විමර්ශනාත්මක විග්‍රහයකට එකතු වීම පිළිබඳව අපේ ස්තුතිය ඔබට. අයබෝවන්. අභාවප්‍රාප්ත ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වෙනුවෙන් ගෙනාපු අනුස්මරණ සටහන අපි නිමාවටපත් කරන්නේ එතුමන් විසින් 1978 වසරේ නිපදු වුණු බඹරු ඇවිත් චිත්‍රපටයට ඇතුළත් වුණු මේ ගීතෙන්. TM ජයරත්නතුරු පෙරසා ගීතය ගායනා කරන්නේ සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්.
Oh, salai
SBS සිංහල ගුවන්විදුලිය සමගින්